Announcement. I wish to inform Parliament that I have received the determination of the Supreme Court in respect of the bill titled Sri Lanka Telecommunications Amendment, which was challenged in Supreme Court in terms of Article 121(1) of the Constitution. In the said determination, the Supreme Court has summarized the constitutionality of the bill as follows. Clause number 8, proposed section 9A(2) of the bill is inconsistent with Article 12(1) of the Constitution. However, the inconsistency shall cease if word may be replaced with the word shall, as set out in the determination of the Supreme Court. Clause number 9 of the bill is inconsistent with Article 12(1) of the Constitution and only can be passed with special majority required under paragraph 2 of the Article 84. However, the inconsistency shall cease if clause is amended as set out in the determination of the Supreme Court. Clause number 12, proposed section 17(10) of the bill is inconsistent with Article 12(1) of the Constitution and can only be passed with the special majority of Parliament required under Article 84(2). However, the said inconsistency shall cease if clause is amended as set out in the determination of the Supreme Court. Clause number 13, proposed section 17(a)(1) and 17(b) of the bill are inconsistent with Article 12(1) of the Constitution and can only be passed with the special majority of the Parliament required under Article 84(2). However, the said inconsistency shall cease if clause is amended to set out in the determination of the Supreme Court. Clause number 18(5), proposed section 22(3)(a) and 22(3)(b) of the bill is inconsistent with the provisions of Article 14(1)(a), 14(1)(g) and 12(1) of the Constitution and shall only be passed by the special majority of Parliament required under Article 84(2). The said inconsistency shall, however, cease if clause 18(5) is amended as set out in the determination of the Supreme Court. Clause number 18(7), proposed section 22(7) of the bill is inconsistent with Article 12(1) of the article and Article 14(1)(a) of the Constitution. However, the said inconsistency shall cease if clause is amended as set out in the determination of the Supreme Court. Clause number 20, proposed section 22(a)(d) is irrational and inconsistent with Article 12(1) of the Constitution and shall only be passed by the special majority of Parliament required under Article 84(2). Clause number 33, proposed section 59(a) is inconsistent with Article 12(1) of the Constitution and shall only be passed by special majority of Parliament required under Article 84(2). However, the inconsistency shall cease if proposed 59(a) is deleted. Clause 35, proposed section 68(1)(a), (b) and 68(1)(a)(c) of the bill are inconsistent with Article 12(1) of the Constitution and shall only be passed by the special majority required under Article 84(2). However, the said inconsistency shall cease if clause 35 is amended by deleting the proposed section 68(1)(a)(b) and 61(a)(c) as set out in the determination of the Supreme Court. The other provisions in the bill are not inconsistent with any provisions of the Constitution. I order that determination of the Supreme Court be printed in the official report of the today's proceedings of the House. Sri Lanka Prajachantrika Samajavadi Janraji, Andhuka Vivasthave, Hattanamani Vivastha Prakaram, Avisin, විස්සයි විසිහතර ජුනි දොළොස්වන දින සවීර පදනම සංස්ථාතක සංස්ථාගත කිරීම සහ කැලණිය බෞද්ධ කාන්තා පුණ්‍යායතන සමිතිය සංස්ථාගත කිරීම නැමැති පනත් කෙටුම් පත්වල සහතිකය සටහන් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ආචාර්ය හර්ෂද සිල්වා මහතා විසින් විස්සයි විසිහතර මැයි 22 දින වරප්‍රසාද ප්‍රශ්න යටතේ පාර්ලිමේන්තුවේ මතු කරන ලද කරුණු ආචාර ධර්ම හා වරප්‍රසාද ග්‍රන්ථ කාර්ය සභාවට යොමු කරනු ලැබේ. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්ය සභාවේ රැස්වීමක් 20/24 ජුනි 18 අඟහරුවාදා එනම් අද දින අපරභාග 1ට කාර්ය සභා කාමර අංක 2 පැවැත්වීමට නියමිත වේ. නීට පැමිණ සහභාගී වන සියලු ගරු සමාජික මන්ත්‍රීවරයන් වෙත මන්ත්‍රීවරයන් සියලු දෙනා වෙත මෙයින් දැනුම් දීමට කැමැත් වෙමි.
The Honourable Speaker, you have read out the decision on the Gender Equality Bill.
Yes.
The determination of the Supreme Court on the Gender Equality Bill? That's right.
Yes.
So it has been read out by you. I just want to raise a point of order that it violates the powers of this House under Article 4 of the Constitution, and we should appoint a select committee. I would like to say, first and foremost, the bill says, what is the national policy on gender equality and empowerment of women referred to in this bill? At the least, it's hard to find out. It's not specific, as there is no reference in the bill. There has been a national policy on women's empowerment and gender equality since 2011. These are obligations of the government under the Sustainable Development Goals 5 and a number of women's conventions and agreement that we have signed. More than that, in the case of the Kamalavati and other versus the Provincial Public Service Commission, one SLR1, the national policy was deemed within the domain of the Cabinet of Ministers and Parliament. It's a political matter. The Supreme Court cannot in any way go and make any rulings on this. Then they are contravening and coming into our area. Secondly, there's a large number of cases which has been given on the question of equality and equality of women. There are Ratnayaka Taranga Lakmali versus Niroshan Abhekon and the Inspector General of Police. It recognized the dignity and well-being of people as a fundamental right. Then there is a 10-judge bench in Sarat Jai Singh and others. We have the view that mere reliance on the text used in a constitution is not sufficient to ascertain the values that are embodied in a constitution or its amendments. Similarly, you have the case where Shirani Bandaranaike's judgment in Karuna Tilaka and Jayalath De Silva and others, which says the basic principle governing the concept of equality is to remove unfairness and arbitrary. It is profoundly forbids action which denies equality and thereby discriminates. And finally, they have also ignored the determination, the special determination on the penal code amendment made by the Chief Justice. In this, we are talking of empowering women and ensuring equality for women. But according to the Goal 5 of sustainable development, even other minorities must get the government services without discrimination. That anyway follows from the average function. Duties which have been given to us under fundamental rights. So all these powers have been disregarded. In a sense, the court has set aside everything and saying that this makes room. So in a way, what they have done is all these have disappeared, as if this court has eaten it up, all the other judgments. So in a way, they are practicing judicial cannibalism. And we are being asked then to accept it, which this House can't. How can you overrule a 10-judge bench and how can you overrule the Chief Justice? So that is one area. Then they are saying that this will allow same-sex marriages and gender this thing. No, it has had nothing to do with it. We can't allow that. They are going on this normal section which is put in every law by the legal draft and the AG, not by us. This law prevails over other laws, but this has also been interpreted. It's finally for the court to decide. And I think in Chamara Sampath, not our Honourable Minister, but another person, and Neil Liddavella, they also referred to the points. This has been done by the doctrine of harmonious constructions. And the laws of marriage in this country can't be changed by one section. More than that, they say that the whole of the, basically the whole Piriwana Education Act can get knocked out by this. I don't know on what basis they have done. We have Article 9 which protects Buddhism, and I know this act because I'm one of those who drafted it and the minister who implemented it. It says, Piriwana Adhyapane Paramarthe, Pariyati Patipati Pativedi and Trivida Sasane Arakshava, Habivurde Kere, Bhikshun Vahanselatar, Unanduak, Atikirim, Sadut Mahamugalanteru Parampura and Pavatenda, Sangaparapura, Avijino, Pathwagin, Yama Sanda, Avasha Vinaya, Tripitakanyani, Dharma Garukaba, Bhikshun Vahansela, Atar Atikirim. May upcome this been defended by, this has been taken on by Article 9, and this, you think a small provision can change it. I don't think the Supreme Court or the bench that sat is even aware of what is Pariyatti, Patipatti, Pativeda. I think they should go to the temple and learn what this is, or to a Piriwana before coming and telling this house. We are aware of what is happening there. We have honorable member of the Sangha also. So these rights of what he's saying is that all the rights of the Buddhists can be taken away by one small section. And what is going to happen? All the protection for Buddhism has been removed. And the power of this Supreme Court finally has to go back to the 1972 Constitution, all of us. Any inherent powers, all must be justified by the Constituent Assembly and the 72 Constitution which this is built. Therefore, when it comes, the Supreme Court can't rule on a bill, they can only advise us on the validity. It is basically a pre-legislative scrutiny. And what we did in the 78 Constitution, as one of those involved in this house, was that there had been, we transferred the powers of the Constitutional Court to the Supreme Court to ensure independence of the court is even further strengthened. That's all that we have done. But otherwise, in 72, when the first instance came up and T.S. Fernando decided that the 2 weeks was not mandatory, the House overlooked it and ruled it out. I think the former President and Vasudeva Nanakkar were members of the House, because these powers of the Supreme Court in all other matters come under justice, but this comes under, certainly this comes from the Parliament. In a sense, unlike the other courts, the Supreme Court is transgender. So that is what they fall into. They get from two genders, both from us and under Article 4C and from us under Article 4A. So I don't. This is really a perverse determination which this House should not follow. And I am going to recommend that a select committee be appointed to go into it. There are no need to summon the judges. I don't think we should go into that. There are enough that can be studied and they can recommend it. Because majority of the members should be appointed by the Women's Caucus. After all, this concerns women. But what happens is it deprives the majority of this population, the women, of their rights, and it takes away the safeguard of another majority, the Buddhists in the Constitution. So we cannot accept it, and this House then has to assert its own rights. Secondly, Honourable Speaker, there's a matter on which I have to make an announcement. You know, there has been a lot of discussion and heartburn about the burials and what took place during COVID-19. You know, I was also there. Initially, all countries sort of stopped burials, and then it went to the WHO. But in Sri Lanka, we appointed a committee, and unfortunately, that committee recommended that we don't allow burial, while WHO took a different view, but then the Supreme Court also upheld the decision of the committee, so the government had to follow that. There was no choice at that stage, but now all this is over, and as we've gone through everything, this country requires the in this country, any person should have the right to determine whether he is buried or he or she is buried, cremated, or given to the medical faculty. Therefore, the minister will bring a law which allows the right of burial, right of cremation, or gifting your body to the medical institutions. During this time, there were a lot of pain witnessed only mainly by the Muslims, but there are also Hindus, Buddhists, I know, and Christians who also like to bury. So they were, we'd like to apologize to them on what has happened. And I hope this House will release, will support the bill that will be presented in the House. Thirdly is that we are taking up the finance issues. And since I may not be here at that time, I just want to tell the House in regard to the rental income, we are going to have a wealth tax. And there will be a very high threshold. So 90-odd percent of the people's houses will not even be, one house will be exempt from it. So don't worry, your house is safe. Why is it we are going to rental income? No, this was based on rating. Then we came up with a problem. Rates are belongs to the provincial council. So if we go on the rating business, there's a possibility that the court can say that we are this money belongs to the provincial council. So we want to get it here. So we have used a different formula called rental income. Your income tax belongs to the central government. It's the same. You would generally have used the ratings, but to get over the constitutional issue, that we have done this, but it's going to have a very high threshold, and I don't think the vast majority of the people in this country should even be worried about their house. So that's all, but we will have to get on to wealth tax. I know SJB is very, very worried that their billionaires who are with them will get tax, but nevertheless, this is the reason for it. Thank you.
Yeah.
මම කැමති ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරන්න විශේෂයෙන්ම බදු අලුත් බදු සහ බදු වැඩි කිරීම් ක්‍රියාවලිය ඔබතුමා එක ප්‍රත්‍යක්ෂ කරන්නේ අත වශයෙන්ම රාජ්‍ය ආදායමේ සහ ඉලක්කවල ඒ හිඟතාවය තුළ කියන්නේ ඉලක්ක කරා යන්නට බැරුව රාජ්‍ය ආදායම ප්‍රමාණවත් ලෙස වැඩි කර ගැනීමේ ඉලක්කෙන් මේ විවිධ බදු යෝජනා වෙනවා මම ඔබතුමාට යෝජනා කරන්නට බැරි යෝජනා කරන්නට යන්නේ අපිට ක්‍රමවේදයක් නැද්ද දැනට පවතින බදු දැල tax net එක තුල ඇතුල් නොවී සිටින කණ්ඩායම් ඇතුල් කරගැනීමේ ක්‍රියාවලියකට යන්න. ඒක පළවෙනි යෝජනාව. දෙවෙනි යෝජනාව තමයි බදු අය කරගැනීමේ ක්‍රමවේදය වඩාත් කාර්යක්ෂමව, වඩාත් විනිවිද භාවයෙන් යුක්තව digitization program එකක් හරහා එය ක්‍රියාත්මක කරන්නට ඇයි අපිට බැරි? මම දන්නවා විවිධ කණ්ඩායම් ඉන්නවා ඒකට විරුද්ධ. Digitization වැඩසටහන් ඒ වගේම වඩා කාර්යක්ෂම ක්‍රමවේද මොකද එතකොට අපිට පුළුවන්කම ලැබෙනවා මේ විවිධ අමතර බදු හිටි හැටියේම පණවන්නේ නැතුව බදු දැලට අසු විය යුතු කණ්ඩායම් දැලට අසු කර ගැනීමත් ඒ වගේම බදු පරිපාලනය tax administration එක මේට වැඩිය කාර්යක්ෂම කිරීමත් අපි දන්නවා කවුරු ආණ්ඩුවේ හිටියත් මේ බදු පරිපාලනයට එය විනිවිද භාවයෙන් යුක්තව වගවීමෙන් වගකීමෙන් ක්‍රියාත්මක කරන්නට ඩිජිටල් කරණයට විරුද්ධ ඒ වෙනම විරුද්ධ කොට්ටාසයක් ඉන්නවා ඒක අපි පිළිගන්නවා ඉතින් ඇත්ත වශයෙන්ම මේ බංකොලොත් රටේ අපේ යෝජනාව මේ බදු පිට බදු ගහලා බදු සුනාමියක් නිර්මාණය කරනවා වෙනුවට බදු පරිපාලනය කාර්යක්ෂම කිරීමේ තද්දබල වැඩසටහනකට අපි සූදානම් උදව් කරනවා. Yes, one more. I have some more suggestions on criticism. අපි සූදානම් බදු කාර්යක්ෂමතාවය tax administration efficiency එක ප්‍රවර්ධනය කරන වැඩසටහනකට යන්න. ඒ වගේම බදු දැලට අසුවිය යුතු එනමුත් අසු නොවී සිටින කණ්ඩායම් මේකට ගොනු කරගන්න. මං ජනාධිපතිතුමාට මම කරුණු කිහිපයක් කියන්නට කැමතියි. මෙන්න මේ කරුණු පිළිබඳ ඔබතුමාගේ කාරුණික අවධානය යොමු කරන්න. දැන් ගිය වසරේ විතරක් රටේ ඉහළම ගණයේ ව්‍යාපාරිකින් වෙත කෝටි ලක්ෂයකට අධික බදු සහන ලබා දීලා තිබෙනවා. එතකොට ඒ කෝටි ලක්ෂයක බදු සහන ඉහළ ගණයේ ව්‍යාපාරිකින්ට ලබා දීම මෙවන් තත්ත්වයක් තුළ සාධාරණද? මේක ඔබතුමා හොයලා බලලා පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරන්න. මොන පදනමක් යටතේද කෝටි ලක්ෂයකට අධික බදු සහන ඉහළ ගණයේ ව්‍යාපාරිකින්ට ලබා දීලා තිබෙන්නේ? ඉතින් ඇත්ත වශයෙන්ම එම බදු සහන ලබා නොදුන්නේ නම් නව බදු වර්ග හඳුන්වා දීමට ජනාධිපතිතුමාට අවශ්‍යතාවයක් නැහැ. ඒ ඒ ඒ කර්තව්‍ය ඉෂ්ට කරන්න. දැන් නව බදු වලින් අපිට අහන්නට ලැබිලා තිබෙනවා බලාපොරොත්තු වෙනවා කෝටි 60,000ක ආදායමක්. හැබැයි කෝටි ලක්ෂයක මුදලක් ඉහත කී පරිදි බදු සහන මේ රටේ ඉහළම ගණයේ ව්‍යාපාරිකින්ට ලබා දීම තුල සහ ඇත්ත වශයෙන්ම බදු ගෙවීම් පැහැර හැරින් දිහා බැලුවම ජනාධිපතිතුමා කෝටි 120,000 බදු පහර ඇරලා තිබෙනවා. ඉතින් මේවා වැදගත් කරුණු. මේවා යථාර්ථවාදී සත්‍යවාදී කරුණු මේ පාර්ලිමේන්තුවේ කමිටු හරහා හෙළිදරව්. මම ඔබතුමාගේ අවධානය යොමු කරලා මේ කරුණු කාරණා බදු නොගෙවීම බදු පැහැර හැරීම ඒ වගේම බදු සහන ලබා දීම මේවා නිවැරදි කරගත්තොත් අපි විශ්වාස කරනවා ඔය පණවන්නට යන අමතර බදු මේ නිර්මාණය කරන්නට යන බදු සුනාමිය ඇත්ත වශයෙන්ම අවශ්‍ය වන්නේ නැහැ. ඒ වගේම මම කියන්න කැමති කෝටිය ඉක්ම වූ බදු පැහැර හරින්නන් සංඛ්‍යාව අපේ රටේ ජනාධිපතිමනි 4,200ක් කෝටිය ඉක්මපු. එතකොට මේ 4,200 දෙනාගෙන් ඇයි බදු ටික අය කරගන්නට රජයේ කටයුතු කරන්නේ නැත්තේ? ඒ වගේම මම ඔබතුමාගේ අවධානය යොමු කරන්නට කැමති විශේෂයෙන්ම අරක්කු ව්‍යාපාරයේ නිරත වෙන 23 දෙනෙකු අතරින් 5 දෙනෙකු බදු පැහැරහැර සිටි අවස්ථාවේ එම බදු පැහැරහරින්නන්ගේ බලපත්‍රය අහෝසි කිරීමට හෝ රජයට හැකියාවක් නොපැවැත්තුනා. මොකද්ද මේ අසීරුකම? විශේෂයෙන්ම මේ වෙලා වෙනකොට දෙන්නෙක් බදු ගෙවලා තියෙනවා. හැබැයි ඒ ගෙවපු අය පැහැර හැරපු බදු මුදල කෝටි 700ක්. ඉතින් ඇත්ත වශයෙන්ම මේ බලපත්‍රය කැන්සල් කරොත් අනිවාර්යෙන් මේගොල්ලෝ බදු මුදල ගෙවයි. ඉතින් විශේෂයෙන්ම මම කියන්න කැමතියි මම ජනාධිපතිතුමාගෙනුත් මුදල් ඇමතිතුමා හැටියට මම ප්‍රශ්නයක් ඇහුවා. රාජ්‍ය බැංකු වලින් පුද්ගලයන් හැටියට සහ ආයතන හැටියට විශාල ණය මුදල් අරගෙන ඒවා නොගෙවන පුද්ගලින්ගේ සහ කණ්ඩායම් වල ණය ප්‍රමාණය සහ ණය ලයිස්තුව ඉදිරිපත් කරන්නයි කියලා සීමල පිටි ඇමතිතුමා තමයි ඒකට උත්තර දුන්නේ. නංගම් මොනවාක්වත් කියන්න බැහැ කිව්වා. නං කියන්නත් බැහැ කිව්වා. මේ කපා හැරපු ණය මුදල කියන්නත් බැහැ කිව්වා. මේක හරි අසාධාරණයිනේ. ණය අරගෙන රාජ්‍ය බැංකුවලින් පුද්ගලින් සහ ආයතන ණය ගෙවන්නෙත් නැහැ. ඒ ණය නොගෙවපු අයගේ ලයිස්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කිව්වම ඒක රහසිගතයි අතිශය පෞද්ගලිකයි කියලා උත්තරයක් එනවා. ඉතින් මම ජනාධිපතිතුමාට කියන්න කැමති මෙන්න මේ බදු පැහැර හරින ධනකුවේරින්ට ඒව ටික වළක්වාගෙන ඒ බදු ටික ලබා ගත්තොත් බදු දැලට ඇතුල් විය යුතු එනමුත් විවිධ කූට ක්‍රමවලින් බදු දැලට ඇතුල් නොවී එයින් පිටත සිටින කණ්ඩායම් ටික ඇතුළට ගත්තොත් ඒ වගේම මේ අරක්කු සමාගම් තමන්ට ගෙවන්න තියෙන ඒ ණය ටික හරියාකාරව ගෙව්වොත් ඒ වගේම විශේෂයෙන් මේ රටේ යම් කොටසක් ඉන්න වරප්‍රසාදලත් කොටසක් ඒ අයගේ ණය ටික කපා හැරෙනවා. කොච්චරක් කැපුණද කියනකොට උත්තර දෙන්නෙත් නැහැ, නම මොකද්ද කියනකොට නම කියන්නෙත් නැහැ. හැබැයි සමස්තයක් හැටියට බදුබර වැඩි වෙනකොට ඒකේ අගතිය සිද්ධ වෙන්නේ ලක්ෂ 220ක ජනතාවට. මම යෝජනා කරනවා ගරු ජනාධිපතිතුමාට මේ ඉදිරිපත් කරපු කරුණු කාරණා දිහා බලලා මේවා පිළිබඳව අපිට පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරන්න. ඇයි බදු අලුත් බදු ගේනවට වැඩිය අලුත් බදු හරහා රාජ ආදායමක් අලුතෙන් ලබා ගන්නවට වැඩිය තියෙන බදු ප්‍රතිශතයක් වැඩි කරනවට වැඩිය ඇයි මෙන්න මේ ශේෂ්ඨ පිළිබඳව මුදල් ඇමතිවරයා හැටියට ගුතුම අවධානය යොමුණු කරන්න කියන එක මම අහන්න
කැමතියි.
මට පොඩ්ඩක් දෙන්න. විශේෂයෙන්ම එතුමා සංඛ්‍යාලේඛනක මම හිතන්නේ සංඛ්‍යාලේඛන හරි කියලා කොහොම හරි මම කරුණට එතුමාට ලබලා දෙන්නම් කී දෙනෙක්ටද මේ බදු එකතු කරන්න තියෙන්නේ කියලා. ඒත් ඒ වගේ මම එකගයි මම හිතුවේ අපේ වේස් ඇන් මීන්ස් කමිටියයි රාජ්‍ය මූල්‍ය කමිටි දෙකම එකතු වෙලා අපිට පුළුවන් සාකච්ඡා කරන්න කොහොමද තව අමතර බදු තියෙන්නේ එකතු කරන එක. ඒ වගේම IMF සංවිධාන යෝජනත් අපි ඉදිරිපත් කළ එක සාකච්ඡා කරන්න පුළුවන්. බැංකුව ගැන නම් බැංකුවේ රහස්‍යගත භාවය තියෙන අපිට බෑව ඉදිරිපත් කරන්න. එයාට පුළුවන් උසාවියට හරියන්න මේ ගැන කරන්න. මොකද මේ ප්‍රධාන බැංකු දෙක ආණ්ඩුවේ බැංකු දෙක. මේකෙන් මිනිස්සු සල්ලි අරගත්තොත් මේ බැංකු දෙක කඩා වැටෙනවා. අපි ආර්ථිකය පාලනය කරන්නේ රාජ්‍ය බැංක් වලින්. මොකද මූල්‍ය අංශේ වැඩිම මුදල් තියෙන්නේ අපි එක්ක රජ ආයතන එක්ක. ඒ නිසා විශේෂයෙන් මේ වැඩ කටයුතු කරන්න. කොහොමත් අද නම් අපේ විපක්ෂ නායකතුමාට වාසි දවසක්. අනුර දිසානායක මන්තුමා
ඉංගලන්තේ.
අපිටත් අවස්ථාව දෙන්න. මේ පාර්ලිමේන්තුව ජනාධිපතිතුමාගේ විපක්ෂ නායකතුමාගේ පාර්ලිමේන්තුවක් නෙවෙයි. අපි හැමෝගෙම පාර්ලිමේන්තුවක්. ඒ නිසා අපිටත් අපේ අදහස කියන්න අවස්ථාව දෙන්න. ගරු කතානායකතුමනි, මම ගරු ජනාධිපතිතුමා ඉතාම සූක්ෂම පන්දු යැවීමක නිරත වුණා. ඔබතුමා හරි දක්ෂ ලෙස පළවෙනි කාරණේ මතු කළේ කාන්තාවන් සභ්‍ය බල ගැන්වීමේ පනත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ගෙනෙන ලද තීන්දුව ගැන. ඔබතුමා ඒ තීන්දුවට අභියෝග කළා. ඒ පළවෙනි කාරණේ. ඒක කරලා ඒක විතරක් කරොත් ඒ මාතෘකාව විතරක් මේක සාකච්ඡාවට ලක්වේ කියන සූක්ෂම ඥානය ඔබතුමාට තියෙන නිසා ඒකට කියන්න පුළුවන් කපටිකම කියලා. ඒ නිසා ඔබතුමා ඊළඟට කරේ මේ පරණ දැනට කොවිඩ් කාලේ මේ දැන් අතීතයට එක් වෙච්ච කාරණයක් වෙච්ච ඕක මට මතකයි. අතාවුල්ලා ඇමතිතුමා ඒ වෙලාවේ පක්ෂනායක රැස්වීමේ දැන් ඉන්න මහින්ද රාජපක්ෂ ඇමතිතුමා හිටියා. මේ ගැන අපේ එකගතාවේ ඇතුව අතාවුල්ලා ඇමතිතුමා මේක වලලන්න ඉඩ දෙන්න කියලා ඉල්ලින් කළා. ඒ වෙලේ බැසිල් රාජපක්ෂ පරල වෙලා ප්‍රකෝප වෙලා ජනාධිපතිතුමා ගන්න තීරණ වලට එහෙම විරුද්ධ වෙන්න බෑ කියලා වෙන විකාරයක් කළා. ඒ නිසා ඒව ගැන අපිට අපි එකඟ හැබැයි ඒක දැන් අතීතයට එක් වෙච්ච දෙයක්. ඒක ගැන අපිට අතීතයට අදාළ වේදනාවක් තියෙන්න පුළුවන්. ඔබතුමා දෙවෙනි පන්දුව හැටියට ඒ පන්දුව යොමු කළා. දැන් ඒකත් එතකොට ඕනනම් අපිට දැන් අර පළවෙනි පන්දුව ගැන කතා නොකර දෙක ගැන කතා කරන්න පුළුවන්. ඊට පස්සේ ඔබතුමා ඉතා සූක්ෂම ලෙස මේ මන්දිර මොකද්ද මන්දිරද මන් දන්නේ ඔය කුලියට දෙන ගෙවල් ගැන බද්ද. ඒ බද්ද ගැන පන්දු තුන්වෙනිව දැම්මා. අපේ විපක්ෂ නායකතුමා බොහොම අනේ මන් දන්නේ ඒ තුන්වෙනි බෝලේ ගත්තා. මම කියන්නේ මෙතන ඔබතුමා දාපු බෝල තුනෙන් බලවත්ම පන්දුව පළවෙනි පන්දුව. පළවෙනි පන්දුව තමයි ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අභියෝග කරපු පන්දුව. දැන් මෙහෙම ශ්‍රේෂ්ඨාධිකරණෙන් පනත් කෙටුම්පත් ගැන එන තීන්දු අභියෝග කරන්න පුළුවන් නම් ආණ්ඩුපක්ෂ ජනාධිපතිට හරි අගමැතිට හරි ඒවා අපි පිළිගන්නේ නැහැ කියලා කියන්න පුළුවන් නම් ශ්‍රේෂ්ඨාධිකරණයට පනත් කෙටුම්පත් සඳහා යන්න. මේ රටේ රටවැසියට තියෙන අයිතිය මොකද්ද? අනිත් එක මම ඔබතුමාට මට ඉඩ දෙන්න මම ඔබතුමාට මේ කාරණේ පැහැදිලි කරන්න. මේ කාන්තාවන් සභ්‍ය බල ගැන්වීම නම් ඒක කාන්තාවන්ට පමණක් සීමා වෙන්න ඕනේ. කාන්තාවන් කියන එක හරහා මේක 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 ඒ සංක්‍රාන්තික ලිංගිකයන් සම්බන්ධයෙන් අදාළ වෙලා තියෙනවා. සංක්‍රා ස්වභාවයෙන්ම හෝමෝන ප්‍රශ්න නිසා ඉන්න සංක්‍රාන්තික ලිංගිකයන් සම්බන්ධයෙන් අපි මානුෂීයව බලන්න ඕන. ඒ එයා වෙනුවෙන් සාධාරණව කටයුතු කරන්න ඕන. ඒක පිළිබඳ විවාදයක් නැහැ. හැබැයි මේ කාන්තාවන් සවිබල ගැනීම ඇතුළට මේක දැමෙයි. ඒ එකක් එක අනික ඔබතුමාට කියන්න බෑ ඒගොල්ලෝ කාන්තාවන් කියලා. මම ඒකට උදාහරණයක් දෙන්න. මේකේ තියෙනවා සංක්‍රාන්තිත ලිංගික ලිස් තෝමස්ගේ සිද්ධිය හොඳම උදාහරණය. කාන්තා සවිබල ගැනීමේ පනත් කෙටුම්පතට ස්ත්‍රී පුරුෂ භාවය ඇතුළත් නොකිරීමට සංක්‍රාන්තිත ලිංගික ලික් තෝමස් ඔලිම්පික් ක්‍රීඩා උල්ලේ කාන්තා පිහිනුම් කාන්තා පිහිනුම් එකට තරඟ කරන්න ආවා. ඔලිම්පික් ක්‍රීඩා කමිටුව ප්‍රතික්ෂේප කළා. ඒ කියන්නේ ජීව විද්‍යාත්මක කාන්තාවකට හැර පසුකාලීනව විවිධ හෝමෝන හේතු මත වෙච්චයට එහෙම වෙන්න බෑ කියලා. එතකොට ඔලිම්පික් කමිටුව කියන්නේ මානව හිමිකම් උල්ලංඝනය කරන කමිටුවක්ද? දැන් මෙතන කරලා තියෙන්නේ ජීව විද්‍යාත්මක කාන්තාව සවිබල ගැනීම හරි ජීව විද්‍යාත්මක කාන්තාව සවිබල ගැනීමේ මුවාවෙන් විශාල ජාවාරමක් තියෙනවා. දැන් ලෝකේ දැන් සමහර බටහිර රටවල ප්‍රාථමික අංශයේ දරුවන්ගෙන් අහනවා දෙමාපියන්ගේ අවසරයෙන් තොරව ලිංග විපර්යාස කරගන්න කැමතිද කියලා. මේ හොඳට ඉන්න කොළු පැටියව ගෑනු දරුවෙක් කරන්න, හොඳට ඉන්න ගෑනු දරුවව පිරිමි දරුවෙක් කරන්න පුරුෂ ලිංගියක් ඩොලර් 4000යි ඊළඟට ඒ කරන ඔපරේෂන් විශාල මිලයි. ඒව කරගත්තු හැම කෙනෙකුටම ජීවිත කාලයට පුරාම බෙහෙත් ගන්න වෙලා තියෙනවා. ඒ නිසා මේ බටහිර ඕනකම් මේ බටහිර මේ ඖෂධ සමාගම් වල ඕනකම් මේක අසර රිංගලා තියෙනවා. අපි එකගයි ජීව විද්‍යාත්මක කාන්තාවට අසාධාරණයක් අසමානතාවයක් ඒව තියෙනවා නම් ඒ ප්‍රශ්නේ මේ පැනතෙන් විසඳනවා නම් ඒකට 100,000ක් එකගයි. ඒ වගේම සංක්‍රාන්තික ලිංගිකයන් හැටියට ස්වභාවිකව හෝමෝන හේතු මත ඇති වෙන අයගේ අයට සමාජයේ තියෙන අසාධාරණයක් නොසලකිල්ල තියෙනවා නම් ඒක නැති කරන්න ගේනවා නම් එකඟයි. ඒ ගේනමුවාමෙන් මෙන්න මේ ජාවාරමට ඉදිරිදෙන එක වැරදි. අනිකේ සංක්‍රාන්තික ලිංගිකයන් ජීව විද්‍යාත්මක කාන්තාවකගේ ගණයට වැටෙන්නේ නැහැ. එහෙමනම් අර ඔලිම්පික් කමිටුව අර කියපු ක්‍රීඩකයාට තරඟ කරන්න ඉඩ දෙන්න ඕනේ. ඇයි තරඟ කරන්න ඉඩ දුන්නේ? ඒක ඒ නිසා මම පිළිගන්නවා ඔබතුමා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයට මේ විදිහට අභියෝග කිරීම වැරදි. එහෙම අභියෝග කරන සංස්කෘතියකට අපි ගියොත් ශ්‍රේෂ්ඨාධිකරණයට අපි ගිහිල්ලා වැඩකුත් නැහැ. අන්තිමට ඔබතුමා සතුටු නැත්නම් ඔබතුමා හැමදාම මේ පුටුවේ ඉන්නේ ඒක වෙන දෙයක්. නමුත් කවුරු හරි ওই පුටුවේ ඉන්න කෙනා සතුටු නැත්නම් අන්තිමට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණේ මොකටද අපි ශ්‍රේෂ්ඨාධිකරණ කියලා එකක් තියාගන්නේ? ස්වාධීනත්වයේ
කියලා.
හරි, තුන්වෙනි කාරණේ. ඒ නිසා මම කනගාටු වෙනවා මේ බරපතල කාරණේ ගැන තියෙන අවධානය පැත්තකට දාලා බදු ප්‍රශ්න බරපතලයි තමයි. දැන් අපි බදු පිට බදු කමින් ඉන්නවා තමයි. බදු පිට බදු කාලා දැන් බදු කොච්චර දැම්මත් ගාණක් නැති තත්ත්වයටපත් වෙලා වගේ තමයි. ඒවත් ප්‍රශ්න තමයි. හැබැයි ඒ ඔක්කොටම වඩා බරපතල ප්‍රශ්නේ මෙන්න මේ කාන්තාවන් සවිබල ගැනීමේ පනත ඇතුලේ තියෙන අන්තර්ගතය හරියට කියවගන්නේ නැතුව සා ශ්‍රේෂ්ඨාධිකරණ දිනුවට අභියෝග කරන එක. එහෙම අභියෝග කරන්න ගත්තොත් ශ්‍රේෂ්ඨාධිකරණේ වහලා දාන්න. එහෙම ශ්‍රේෂ්ඨාධිකරණයක් තියාගෙන වැඩක්
නැහැ. හරි, ඔබතුමා බොහොම ස්තුතියි. මිස සුවන්දිරන්.
Thank you, Honorable Speaker.
Yeah.
Mr. President, your concerns about the gender equality bill, I associate with you. There may be issues that arise from the Supreme Court's determination. But there is a point of order, that is, what was read out by the Speaker today is a Sri Lanka Telecommunications Amendment Bill determination. The gender equality bill determination was not read out. So,
it came out in last week.
Yeah, but it hasn't been read out. Last week.
Yes.
Not today. Very well. So, Mr. President, I wish to state that your concerns are valid, but the route that you are taking, we are a little concerned about. If you go to appoint select committees for each and every determination by the Supreme Court, there will be a confrontational path. With utmost respect, may I suggest that the bill be re-presented, maybe with some changes or without changes, and the Parliament can request the Supreme Court to have a fuller bench to consider it again. Then we will be following a particular path, given some of the judgments that you cited, including a 10-judge member bench. All that is valid. So I think, but instead of challenging the Supreme Court's determination in this way, I am suggesting that we follow a non-confrontational path by representing it and asking the Supreme Court to consider this all over again. Now, I want to raise another matter that in the month of March, I attended a meeting with the President, and the President tweeted this, saying, I invited party leaders to discuss the IMF proposals. I always encourage open dialogue and shared commitment. TNA leader and parliamentarian M.S. Sumandiran, along with other stakeholders, joined me yesterday and so on. And then you have said, Mr. Sumandiran voiced a key concern regarding the availability of IMF technical assistance reports. I committed to releasing these reports to the TNA and parliament. We discussed further how our government remains dedicated to following a structured roadmap for economic stability. Now, to this day, neither me nor this House have received those technical assistance reports that you promised to give it to us. While I attended the meeting, you said you will give it. Then you tweeted this. Then you came to this House and said it will be given. 3 months have lapsed, and the technical TA reports of the IMF have not been given. So I'm raising a very serious concern. I don't want this also to be added to the list of things that you promised to deliver and never deliver. There are a long list of things that you have promised to deliver and not delivered. Now, this is in writing. You have given this commitment to the country. You yourself, from your personal ex, have tweeted this, but we are yet to receive it. Thank you.
Thank you.
Garu Katanayakatumani, Mama, may Prashne Matukarani, Garu Janajibatumage, may Idripat Karapu Karane, Sambandamai, Mage Point of Order, 55-2 B. Ekatate, then Sesta Dikarne, Tirnekari, Labiming, Anaturu, Katanayakaria, Visin, Eki, Tirane, Parliamentur, Nivedanekar, and Labu to Atara, Emma Nivedane, Sambandim, Vivadekar, Avasar, and Olabi, Utuya Kiela. අපි ස්ටෑන්ඩින් ඕඩර්ස් වල තියෙනවා. නමුත් මම විශ්වාස කරනවා ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරපු එක කාරණයක් ඉතා වැදගත් කියලා. මොකද මේ සභාවට තියෙන බලය සම්පූර්ණ මේකෙන් වියෝවීමේ ප්‍රශ්නයක් ඇති වෙනවා කියන එක ඉතාම පැහැදිලි. හැබැයි එහෙම වුණාට පළවෙනි මගේ කන්සර්න් එක 55B යටතේ අපි මේ ප්‍රශ්නය විවාද කිරීමේ සම්ප්‍රදායකට ගියොත් 55B වල ඒකට ඉඩ අහුරලා තියෙනවා. අපි ඒක තුල ඉන්න ඕන කියලා මම හිතනවා. ඒක පළවෙනි කාරණේ. දෙවෙනි එක ගරු කතානායකතුමනි ජනාධිපතිතුමා මේ සභාවේ සභිකේ වෙන්නේ half විදිහට අපේ ව්‍යවස්ථාවට අනුව. ජනාධිපතිතුමා අපේ ලෙජිස්ලේචර් එකේ කොටසක් නෙමෙයි එක්සෙකියුටිව් එකේ කොටසක් විදිහට ඉන්නේ. එතකොට එක්සෙකියුටිව් එකට ශ්‍රේෂ්ඨාධිකරණයට අමතන්න පුළුවන්. Then executive එකේ තියෙන තීරණ එතුමා යට තින්න ඇමතිවරු එතුමා යට තින්න ලේකම්වරු ඕන කෙනෙකුට විරුද්ධව තීරණයක් ගන්න පුළුවන්. ඒ නිසා තමයි එතුමා මේක ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රකාශයටපත් කරන්නේ නැතුව මෙතනට ඇවිල්ලා ප්‍රකාශයටපත් කරේ අපිට තියෙන වෙන ආවරණයක් ඇතුළට ඇවිල්ලා. ඒක ගැන මට තේරෙනවා. හැබැයි මම කියන්නේ ගරු ජනාධිපතිතුමා එක්සෙකියුටිව් එකේ අයිති ප්‍රධානියා ලෙස කරන ඉදිරිපත් කිරීම කිරීමක් ලෙජිස්ලේචර් එක ඇතුළෙන් කරන එක වැරදි කියලා සම්ප්‍රදායක් විදියට. මොකද ඒක ඒ විදියට ගිහාම මේ ලෙජිස්ලේචර් එකට තියෙන ඉඩ Executive විසින් වෙන පැත්තකින් පාවිච්චි කරා වෙනවා. ඇත්තටම ජනාධිපතිතුමාට මේ මේ ලෙජිස්ලේචර් එකේ ඡන්දෙ දෙන්න බලයක් නැහැ. එහෙම මේක 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ එතුමාට සීට් එක හදලා තියෙනවා. ඒක ඔක්කොම ඇත්ත. හැබැයි ඒ වුණාට එතුමා මේක රෙනේ කීතා වැදගත්. එතුමා වෙන බැලට් පේපර් එකකින් පත් වෙච්ච පුද්ගලෙක්. එතුමා නෙමෙයි මෙතුමා පත් උනේ පාර්ලිමේන්තුවෙන් තමයි. නමුත් ව්‍යවස්ථාවට අනුව එක්සෙකියුටිව් වෙනම we have two ballot paper systems sir in this country. So in one ballot paper is completely looking after the legislation matter which we are doing. But the executive one is completely different thing. So we are not supposed to mix these two together. That is what I just want to say. I am a very new member, but I am just concerning and I am just putting into this.
Thank you very much.
Thank you.
Karu Katana Kitumani, Atavashin Kale Biragani, Avastamintama, Mama, Araika Prashnaka Vitara, Janadipati Varagi, Avadhani Mukare, Atavashin. ආදාහන භූමිදාන කතාව ගැන කතා කරොත් ඒක මේ රටේ දේශපාලන ඉතිහාසයේ රජයක් හැටියට ක්‍රියාත්මක කරපු එක ජාතියක් එක ආගමක් ඉලක්ක කරගෙන විශේෂඥයයි කණ්ඩායමක් යොදවාගෙන තමන්ගේ ජාතිවාදී මතය රේසිසම්
මේ රටේ මුස්ලිම් ඉස්ලාමීය ජනතාව මත කොටවන්නට ක්‍රියාත්මක කරපු නිඳිත ක්‍රියාදාමයක්. WHO එකක් කියද්දී ඒක වැරදි කියලා මේ රටේ විශේෂිත කමිටු දාලා මේ රටේ මුස්ලිම් ප්‍රජාව ඉස්ලාමීය ප්‍රජාව ඉලක්ක කරගෙන ඒ අය දඩයම් කරන්නට කරපු වැඩක්. ඉතින් විශේෂයෙන්ම මම ජනාධිපතිවරයාගෙන් කියන්න කැමතියි, කවුද මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ මුස්ලිම් ජාතික ඉස්ලාමීය ආගමික ප්‍රජාවට ඒ අයගේ අයිති අහිමි කරමින් ඇත්තටම කරලා තියෙන්නේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්, මේ රටේ එක ජාතියක් ඉලක්ක කරගෙන දඩයම් කිරීමක්. ඉතින් පැහැදිලිව මම කියන්න කැමතියි, අපි තමයි සමගි ජන බලවේගයේ සමගි ජන සන්ධානයේ හැටියට නොබියව මහපාරට බහැලා එවකට ආණ්ඩුවේ මුර්ග ප්‍රතිපත්තිය පරාජය කිරීමේ ගමන වෙනුවෙන් ලොකු හඬක් නැගී. ඉතින් මම ජනාධිපතිතුමාට කියන්න කැමති, බොහොම හොඳයි අලුත් නීති රීති ගේන එක. මම දන්නවා ඔබතුමා හවුල්ුන්නේ නැහැ මේ භූමිදාහනය ආදාහන ප්‍රශ්නෙට, ඒක මම පැහැදිලිව කියන්නට ඕන. දැන් අලුත් නීති රීති ගේන්න හදනවා වගේම අර මේ රටේ 2019 ජනාධිපතිවරණයෙන් පස්සේ ක්‍රියාත්මක කරපු අන්තජාතිවාදය අන්ත ආගම්වාදය කේන්ද්‍ර කරගෙන මේ රටේ එක ජාතියක් ඉලක්ක කරගෙන ඒ ජාතිය දඩයම් කරපු ක්‍රියාදාමය කවුද ඒක ක්‍රියාත්මක කරේ, කවුද ඒකට වග කියන්නට ඕන, අන්න ඒක පිළිබඳවත් පැහැදිලි පරීක්ෂණයක් කරන. මං ඉවර නැහැ මොකද මට කිව්වනේ මේ මම මේ කොටසක් විතරයි කතා කරේ කියලා. දැන් මටත් ඉතුරු කොටස් ටික කතා කරන්න අවස්ථාව දෙන්න. මම ඒ වගේම මම කියන්න කැමති ගරු ජනාධිපතිතුමනි, දැන් මම කතා කරේ ණයක් අරගෙන ණය නොගෙවා ඉන්න, ඒ කියන්නේ ණය ඩිෆෝල්ට් කරන කණ්ඩායම් ගැන. දැන් මම පිළිගන්නවා ජනාධිපතිතුමා, කවුරු හරි ණයක් අරගෙන ඒ ගනුදෙනු කරනවා නම් තමන් විනිවිද භාවයෙන් යුක්තව ණය ගෙවීම සිදු කරගෙන තමන්ගේ ව්‍යාපාරික කටයුතු හෝ මොන හරි කරගෙන යනවා නම් අපිට අයිතියක් නැහැ ඒ ණය ගනුදෙනු ගැන ප්‍රශ්න කරන්න. ඒකේ රහස්‍යභාවය සාධාරණයි. හැබැයි මම ඔබතුමාගෙන් අහන්නේ මේ හිතාමතාම ණයකුත් ගන්නවා, ණය ගෙවන්නෙත් නැහැ, රජයට බලපෑම් කරලා මේ උග්‍ර පෝසතුන් ණයෙන් කොටසක් කපා ගන්නවා, මේවා පිළිබඳව දත්ත තොරතුරු නම් හෙළිදරව් කිරීම අතිවැදගත්. ඉතින් මම යෝජනා කරනවා ඒ දෙත් අනිවාර්යෙන් ඉෂ්ට කරන්න කියලා. ඒ වගේ මේ සභාවේ කියුණා විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන්නු නිර්දේශ පිළිබඳව ඔබතුමා අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. අපේ රටේ ත්‍රිපාර්ශ්වීය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය තිබෙනවා. මේ ආයතන තුනම තුන් කට්ටුවක් සංවරණ සහ තුලන චෙක්ස් ඇන්ඩ් බැලන්සස් ක්‍රමවේදය තුළින්, ඒ වගේම බලය බෙදලා තිබෙනවා සෙපරේෂන් ඔෆ් පවර්ස් කියන ප්‍රින්සිපල් එක හරහා. ඒ නිසා විශේෂයෙන්ම යම් කිසි ලබා දෙන නිගමනයක අඩුපාඩුකම් තිබෙනවා කියන හැඟීමක් එනවා නම් එය නිවැරදි කළ යුත්තේ අර සංවරණ සහ තුලන ක්‍රමවේදයට හානියක් නොවි මේ එක බ්‍රාන්ච් එකක් තව බ්‍රාන්ච් එකක් අභිබවා ඒක ඩොමිනේට් කරන්නට, එහෙම නැත්නම් යටපත් කරන්නට, එහෙම නැත්නම් නිහඬ කරවන්නට යන ප්‍රතිරූපය නිර්මාණය කරන්නට නොදී අපි වෙනත් ක්‍රමවේදයක් අනුගමනය කරමින්, ව්‍යවස්ථාදායක ක්‍රමවේදයක් අනුගමනය කරමින් යම්කිසි දෝෂ තිබෙනවා නම් ඒවා නිවැරදි කරගන්නා වූ ව්‍යවස්ථාමය ක්‍රමවේදයකට යමු. අර සුමන්දිරන් මැතිතුමා ප්‍රකාශ කරා වගේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන නිගමන පිළිබඳව සිලෙක්ට් කමිටීස් පත් කරනවා කියන එක ගැන මම නම් ඒකට කැමැත්තක් දක්වන්නේ නැහැ. නමුත් යම්කිසි දෝෂයක් තිබෙනවා නම්, යම්කිසි අඩුපාඩුවක් තිබෙනවා නම් වෙනත් නිවැරදි නිත්‍යානුකූල ව්‍යවස්ථානුකූල ක්‍රමවේදයක් අනුගමනය කරමින් අපි මේ අඩුපාඩුව නිවැරදි කරගමුයි කියලා මම යෝජනා කරනවා. අවසාන වශයෙන් ජනාධිපතිතුමාට කියන්නට ඕන, මට කවුරුත් රටේ හිටියත් එකයි පිටරටේ හිටියත් එකයි මම මගේ වැඩ ටික කරගෙන යනවා.
හරි, බොහොම ස්තුතියි.
ඔබතුමත් යනවා විවිධ රටවල් වලට, ඔබතුමත් ගිහිලා විවිධ වැඩ කටයුතු කරනවා. ඉතින් ඔබතුමා රටේ හිටියත් එකයි
මුජිබර් රහමන් මන්ත්‍රීතුමා
මන්දිරේ හිටියත් එකයි පෞද්ගලික නිවසේ හිටියත් එකයි ප්‍රශ්නයක් නැහැ. අපි වැඩ කටයුතු ටික කරගෙන යනවා.
හැබැයි
මම කියන කැමති අපි කරන හැම වැඩකින්ම අපි අගයක් එකතු කරනවා. We add value.
ගරු කථානායකතුමනි, ජනාධිපතිතුමාගේ කතාව තුළ එතුමා ආදාහනය, භූමිදානය සම්බන්ධව කතා කරනකොට එතුමා කිව්වා විශේෂයෙන්ම එදා ආණ්ඩුව විසින් පත් කරපු කමිටුව විසින් නිර්දේශ ලබා දුන්නා මේ ආදාහනය කරන්න කියලා ඒ උඩ ආණ්ඩුව තීන්දුව ගත්තා කියලා. ගරු කතානායකතුමනි ජනාධිපතිතුමා මම හිතනවා ඔබතුමා මේ කතාව වැරදි. ඔබතුමාට මතක ඇති ආණ්ඩුව පත් කරා එදා කමිටු දෙකක්. එකක් තමයි තාක්ෂණ කමිටුව අනිත් එක පත් කරා එක්ස්පර්ට් පැනල් එකක්. තොර තාක්ෂණ කමිටුවේ තමයි ওই ගෝඨාභය රාජපක්ෂත් එක්ක ඉන්න ડોક્ટર චන්න පෙරේරලා ඒ කණ්ඩායමක් හිටියා. එතකොට ඒ කණ්ඩායම දුන්නා තීන්දුවක් ආදාහනය පමනක් කරන්න කියලා. ඊළඟට මුස්ලිම් ප්‍රජාව විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් ඉල්ලීමක් කරා මේ තාක්ෂණ කමිටුව තුල ওই මෙත්තිකා ওই කියන ද ඔබතුමාගේ ওই මෙත්තිකාලා ඔය අරගොල්ලෝ මේගොල්ලෝ ඔක්කොම ඉඳලා තමයි ඕක දුන්නේ. මං හිතන්නේ අලි ජබ්‍රි අමතුමාත් ඕක දන්නවා. එතකොට මුස්ලිම් ප්‍රජාව ඉල්ලීමක් කරා විද්වතුන්ගේ කමිටුවක් පත් කරන්න කියලා. ඒ විද්වතුන්ගේ කමිටුවේ සභාපති හැටියට පත් කළා මහාචාර්ය ජෙනිෆා පෙරේරා. කොළඹ මේ කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ඩීන් හැටියට වැඩ කරන මහාචාර්ය ජෙනිෆා පෙරේරා. එතුමියගේ වාර්තාවේ එතුමිය පැහැදිලිවම නිර්දේශයක් දුන්නා. ඒ කියන්නේ WHO එක ලබා දීපු නිර්දේශය මෙහෙ ඒ කියන්නේ නිර්දේශ අනුව එතුමාලා දබා දෙන ගයිඩ්ලයින් එක අනුව ඒක කරන්න කියලා. නමුත් ඒක ඒ තීන්දුව ලබා දුන්නාට පස්සේ ගරු කතානායකතුමනි එදා හිටපු කැබිනට් මණ්ඩලයයි ජනාධිපතිවරයයි ඒක පිළිගත්තේ නැහැ. ඒ හින්දා ගරු ජනාධිපතිතුමනි තමුන්නාංශය අද පොහොට්ටුව එක ආණ්ඩු කරනවායි කියලා පොහොට්ටුව සුද්ධ කරන්න එපා.
ඉක්මන් කරන්න.
තමුන්නාංශේ වාඩි වෙලා ඉන්නේ මේක ඉතාම බරපතල මානව සංහතියේ ගත ඉතාම අපරාධ තීන්දුවක්. ඒ තීන්දුව ගත්ත කැබිනට් එකත් එක තමයි ඔබතුමා අද ඉන්නේ. ඒ හින්දා අපි ඔබතුමාගෙන්
ඉල්ලනවා රතන ස්වාමීන් වහන්සේ. අතුරු රතන
කතානායකතුමනි ගරු කතානායකතුමනි මා මෙහිදී එක කාරණයක් පැහැදිලි කරන්නට ඕන. ගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට පැමිණිලා ශ්‍රේෂ්ඨාධිකරණයේ විශේෂයෙන්ම මේ ස්ත්‍රී ආදිවාසිකම් සම්බන්ධ කාරණේ ගැන එහි දීපු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන එතුමා සතුටු නොවන බව ඒ පිළිබඳ විවෘතව හිතන්නේ කියලා ප්‍රකාශයක් කළා. මේක ගරු ජනාධිපතිතුමාට අපි දන්නවා විපක්ෂ නායකතුමා කිව්වා නිත්‍යයත් කතා කළා විධායකය විශේෂ ව්‍යවස්ථාදායකය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ත්‍රිත්වයක් හැටියට කොහොමද මේ බලතුලනයක් ඇති වෙන්නේ කියන කාරණේ. නමුත් ජනාධිපතිවරයා තනි පුජ්‍යලයක් හැටියට පාර්ලිමේන්තුවට ඇවිල්ලා නියෝජනය කරන්නේ සමස්ත කැබිනට් එකේ මේ සම්බන්ධයෙන් මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් ඔබතුමාගේ පුජ්‍යලික මතයද කියන්නේ විධායක ජනාධිපති හැටියට ආණ්ඩුවක් හැටියට ආණ්ඩුවේ මතයද ඔබතුමා මෙහි ප්‍රකාශ කළ යුත්තේ ඇත්ත වශයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ දීපු තීන්දුවේ යම්කිසි වරදක් තියෙනවා ඔබතුමා කළ යුතු තිබුණේ ආණ්ඩු පක්ෂය තුලත් විපක්ෂය තුලත් කැඳවලා මෙන්න මේ වගේ සාධාරණ යුක්තිසහගත කාරණයක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ දීපු තීන්දුව වැරදි කියලා ඒ අයට ඔබතුමාගේ අදහස ඉදිරිපත් කරනවා. එසේ ඉදිරිපත් කරලා ඒ ඒ ඒ සාමූහික අදහසේ ප්‍රකාශකයෙක් හැටියට ඔබතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කතා කරන එක තමයි මේ සමතුලනය පවත්වාගෙන යන්න තියෙන ක්‍රමවේදය මට තේරෙන විදිහට. නමුත් ඔබතුමා මේ ජෙන්ඩා සම්බන්ධයෙන් නැත්නම් ස්ත්‍රී අයිතිවාසිකම් සම්බන්ධයෙන් තියෙන කාරණේ අද ලෝකේ එක යොදා ගන්න විදිය සහ කතා කරන විදිය ගැන මෙතන පාර්ලිමේන්තුවේ ලෝකේ ගැන කියවීමක් තියෙන ඇට එක එක විදිය කියවීම් තියෙනවා. අපි බෞද්ධ රටක් හැටියට අපේ රටේ ස්ත්‍රී පුරුෂභාවයේ සම්බන්ධයෙන් අපේ ආගමික මතවාදයේ තුල ස්ත්‍රීන් සමාන අයිතිවාසිකම් හැටියට අපි ධර්මානුකූලව පිළි අරගෙන තියෙනවා. ඒක හන්දා භාවිතාවේ අපේ රටේ පුරුෂයන් ස්ත්‍රී සම්බන්ධයෙන් කටයුතු කරන එක කෙසේ වෙතත් අප සංස්කෘතියක් හැටියට අපේ ස්ත්‍රී පුරුෂ භාවයේ සම්බන්ධයෙන් අපි බටහිර මතවාදයේ
විනත්
මතවාදවල ගරු කතානායකතුමනි මම අවසන් කරනවා. මම අහන්න කැමති ගරු ජනාධිපතිතුමාගෙන් ඔබතුමා මේ අදහස ශ්‍රේෂ්ඨාධිකරණයේ විවේචනය කරන එකේ ගරු කතානායක ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේක එක කාරණයක්. හැබැයි රටේ හැම කාරණයකම තනි පුජ්‍යලයක් ඇවිල්ලා පාර්ලිමේන්තුවට රටේ වෙනත් අපි දන්නේ ජනාධිපති ධුරය අහෝසි කිරීමේ තීන්දුව සම්බන්ධයෙන් නැත්නම් ජනමත විචාරණයක් අවශ්‍යද නැද්ද පාර්ලිමේන්තුව දික් කිරීම සම්බන්ධයෙන් ඔබතුමා මේ විදිහට අයිලා ප්‍රකාශ කරන්න ගියොත්
හරි
ඒක විශේෂයෙන්ම මේ වගේ සංකීර්ණ තත්වයක ඉතාම නරකයි කියලා නරක
පුබුවාදාරියක් කියලා මම ගජේන්ද්‍ර මන්තුමා ඉක්මන් කරන්නේ
හොඳ කෞරව සභානායක අවර්ගලේ කෞරව ජනාධිපති අවර්ගල් கௌரவ ஜனாதிபதி அவர்கள் இங்கே வருகை தந்து கருத்துரைத்திருக்கின்றார். இன்றைய காலகட்டத்திலே இந்த நாட்டை பொருளாதாரத்திலிருந்து மீட்டெடுப்பதற்காக பல முயற்சிகளை அவர் செய்து கொண்டு வருவதாக அவர் தொடர்ச்சியாக கூறி வருகின்ற நிலையிலே இந்த நாட்டினை பொருளாதார அழிவிலிருந்து மீட்டெடுப்பதற்கு செய்யப்பட வேண்டிய ஒரு மிக பிரதானமான ஒரு கடமை ஒன்று இருக்கிறது என்பதனை நான் ஜனாதிபதியினுடைய மேலான கவனத்திற்கு கொண்டு வர விரும்புகிறேன். 75 வருடங்களாக இந்த இனங்களுக்கிடையிலே இருந்த உறவை சீர்குலைத்து துருவமயப்படுத்தி இருக்கின்ற ஒற்றையாட்சி அரசியலமைப்பு இந்த நாட்டினுடைய பொருளாதாரத்தை வங்குருவத்து நிலைக்கு கொண்டு வந்திருக்கிற இந்த ஒற்றையாட்சி அரசியலமைப்பு இந்த நாட்டினுடைய உச்ச நீதிமன்றம் உட்பட சகல நீதிமன்றங்களையும் முடமாக்கியிருக்கிற ஒற்றையாட்சி அரசியலமைப்பு ஒழிக்கப்பட்டு சகல சம இனங்களும் தமிழ் தேசமும் சிங்கள தேசமும் சமத்துவமாக இந்த நாட்டினுடைய முன்னேற்றத்தில் பங்கெடுக்கக்கூடிய ஒரு சமஷ்டி அரசியலமைப்பு கொண்டு வரப்படும் மூலம் மட்டும்தான் அந்த முன்னேற்றத்தை நிரந்தரமாக ஏற்படுத்த முடியும். அவ்வாறான ஒரு முயற்சியை செய்வதற்கு ஜனாதிபதி அவர்கள் தன்னுடைய காலத்திலே ஒட்டியாட்சி முறைமையை ஒழித்து இந்த தோல்விகளையெல்லாம் ஒப்புக்கொண்டு தவறு அது ஜனாதிபதியினுடைய தோல்வி என்று நான் சொல்லவில்லை, இந்த நாட்டினுடைய சிஸ்டம் இந்த ஒட்டியாட்சி முறைமையினுடைய தோல்வியை ஒப்புக்கொண்டு ஒரு தேசம் தமிழ் தேசமும் சிங்கள தேசமும் அங்கீகரிக்கப்பட்ட அடிப்படையிலான ஒரு சமஷ்டி அரசியலமைப்பை கொண்டு வருவதற்கும் அதன் மூலம் தமிழ் மக்கள் இந்த நாட்டினுடைய அபிவிருத்தியிலும் இந்த நாட்டினுடைய முன்னேற்றத்திலும் இந்த உலக வல்லரசு தரத்திற்கு இந்த தேசத்தை கொண்டு வருவதற்கான ஒரு பங்களிப்பிலும் இந்த ரெண்டு தேசங்களும் இணைந்து கொண்டு வருவதற்கான பங்களிப்பை செய்வதற்கான ஒரு சமஷ்டி அரசியலமைப்பை கொண்டு வருவதற்கு ஜனாதிபதி நடவடிக்கை எடுக்க வேண்டும், அதை செய்வதற்கு அவர் தயாராக இருக்கிறாரா என்ற ஒரு கேள்வியை அவரிடம் கேட்டு விடைபெறுகிறேன். நன்றி.
தேங்க்யூ. வீரசேகர மந்துமா.
ගරු කථානායකතුමනි, කාන්තාවන් සවිබැලෝ ගැන්වීමේ පනතය අනුව ඇත්ත වශයෙන්ම අපි දැනටමත් නිර්දේශ සංශෝධන නිර්දේශ ඉදිරිපත් කළා තියෙනවා. කාන්තාව යනු කියන එක නිවැරදිව නිර්වචනය කරන අර කිව්ව වගේ ජීව විද්‍යාත්මක කාන්තාවක් හැටියට, ඒ වගේම තමයි විවාහය කියන එක මව්පදවිය කියන එක ගර්භිණී මාතාව ගැන සඳහන් වී යොවුත්තේ, ඒ වගේම කලලය පිළිබඳව ඒ සම්බන්ධයෙන් කතා කළාම ගබ්සාව සහ ඝනකවෘතිය වක්‍රව අනුමතය කරන එක නවතිනවා. මේ සම්බන්ධයෙන් අපි සංශෝධන දැනටමත් ඉදිරිපත් කළා තියෙනවා කියන එක මේ අවස්ථාවේදී කියන්න කැමැතියි. ගරු කථානායකතුමනි, අර බදු පිළිබඳ විපක්ෂ නායකතුමා යොමු කළ ප්‍රශ්නය මම මේක දිනපතා සතිපතා පිළිතුරු දෙන කාරණා කිහිපයක් තමයි එතුමා නැවතත් ඇහුවේ. ඉතින් කෙසේ වුවත් ක්‍රමසහ විධි කාරක සභාව විසින් වාර්තාවක් ඉදිරිපත් කරා. ඒ වාර්තාවට ඉතා සවිස්තරාත්මක පිළිතුරක් අපි ලබන පාර්ලිමේන්තු වාරයේදී දෙනවා. මේ සියල්ලම නැවතත් එතන ඇතුළත්. ඉතින් ඒ කාරණා පිළිබඳව විවාදයකට යනවා නම් එතුමාට පුළුවන් ඒ පිළිබඳ විවාදයක් කියලා කටයුතු කරන්න. ඒ වගේම බැංකු සහ බදු පිළිබඳ සමහර පිළිතුරු දෙද්දී අපි බැඳිලා තියෙන නීතියේ ප්‍රශ්නත් මම මේ සභාවට ඉදිරිපත් කළා කියලා. මේ නීති රාමුව තුළ තමයි අපිට පිළිතුරු ලබා දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. බොහොම ස්තුතියි.
ඔව්. ඔව්. ලක්ෂණ කියන්නේ මෙතන මේ විවාදයකට යන්නේ.
නෑ විනාඩිය විනාඩිය. I want a clock. ගරු ජනාධිපතිතුමා ඇපැල් අධිකරණයේ පුරපාඩු පහක් තියෙනවා. ඇපැල් අධිකරණයේ. ඇපැල් අධිකරණයේ පුරපාඩු ඉතින් වෙලා තියෙන්නේ දැන් අර යටිනේ කට්ටියට උඩටේ අවස්ථාවක් නැහැ මේ ඇපැල් අධිකරණයේ උසස් වින් දෙද නිසා. ඉතින් ඔබතුමා එකට අවධානය යොමු කරන්න
කිව්වා. හරි, අතවුල්ලා මන් තුමත් එක්කම් කරන්න.
ගෞරව සභානායකරවරුගලේ, මෙන්වයිතංගිය ජනාධිපති அவர்களும் இங்கு அமைச்சர்களும் இருக்கின்ற இடத்தில் இந்த நாட்டில் நடைபெறுகின்ற முக்கியமான விடயம் ஒன்றை பற்றி நான் கூறுவதற்கு விளைகிறேன். ஆகவே அதிகாரு ஜனாதிபத்துமா அத்துலு எமத்தியவரு புள்ளுவான்னா மே ஹெட்ஃபோன் எக தாகன மங் கதாகரன்னு தேவால் பொண்டாக் ஏவாட்ட அவங்காம் தண்டிக்கலாமா இல்லா சிட்டுவா காரணிக்கு இல்லா சிட்டுவா அக்கறைப்பட்டிலே கடந்த யாப்பாளன் அரசாங்கத்தின் பொழுது கௌரவ பாராளுமன்ற உறுப்பினர் முஸ்லிம் காங்கிரசினுடைய தலைவர் ஹக்கீம் அவர்கள் தலைவர் லீடர் அஷ்ரஃப் என்ற ஒரு பேரில் ஒரு பாடசாலையை அங்கே உருவாக்கினார். உருவாக்கியதன் பின்பு அங்கு சில குற்றம் புரிகின்ற குற்றவாளிகள் அதே போன்று தங்களுக்கு செல்வம் சேர்க்க நினைக்கின்ற அவர்கள் இந்த பாடசாலையினுடைய பெயரை எந்தவிதமான முறையான ஆவணங்கள் சமர்ப்பிக்கப்படாமல் கள்ளத்தனமாக பிழையான ஆவணங்களை சமர்ப்பித்து அங்கிருக்கின்ற கல்வி திணைக்களத்தின் அந்த அதிகாரிகளின் உதவியோடு அந்த பெயரை இன்னொரு பெயராக மாற்றி அது இப்பொழுது நீதிமன்றத்திலே இருக்கிறது. இது ஒரு மாஃபியாவாக நடைபெற்றுக் கொண்டிருக்கிறது. அதுவல்ல பிரச்சனை, இது தொடர்பான வழக்கிற்கு கல்முனை மேல் நீதிமன்றத்திற்கு அதன் தொடர்பாக எதிராளியாக சென்ற ஒருவருக்கு அதே இரான் அமத்துமாத் மேகாங்கம் தென்னோன அதே நீதிமன்றத்தில் வைத்து குடுவை அவருடைய பைசிக்கிளிலே வைத்து அங்கு காரதீவு போலீசாரினால் கைது செய்யப்பட்டிருக்கிறார். பல பல அதிகாரிகளின் உதவியோடு அரச உத்தியோகத்தர்கள், கல்வி திணைக்கள உத்தியோகத்தர்கள், பிரதேச செயலாளர்கள் மத்தியிலே அவர்களுடைய வேலைகளை முடிப்பதற்கு நீங்கள் செய்யாவிட்டால் உங்களை கஞ்சா வைத்தோ அல்லது குடு வைத்தோ அல்லது லஞ்சம் வைத்தோ பிடிப்போம் என்கின்ற ஒரு குழு அங்கே உலவிக் கொண்டிருக்கிறது. இது மிக முக்கியமான விஷயம். இதைவிடவும் மூதூரில் கடந்த வாரம் நடைபெற்ற ஒரு டிசிசி கூட்டத்தில் ஒருவர் எழுந்து இந்த திருவண்ணாமலை மாவட்டத்திலே இருக்கின்ற நினைக்கின்ற காணிகளை, அது எல்ஆர்சியாக இருக்கலாம் அல்லது அரசாங்க காணியாக இருக்கலாம், ஒருவருடைய பெயரை சொல்லி அவர் நினைத்த இடத்தில் அந்த காணிகளை அடைக்கின்றார். இது தொடர்பாக டிஎஸ்ஓ அல்லது உயர் அதிகாரிகளோ இதனை கேட்டால் உங்களை கஞ்சா வைத்து பிடிக்க வைப்போம் என்று அங்கிருக்கின்ற எல்லா உத்தியோகத்தர்களும் அவர்களால் நிறைய பயம் காட்டப்பட்டு தங்களுடைய வேலைகளை அவர்கள் செய்ய முடியாமல் தடுமாறிக் கொண்டிருக்கிறார்கள். இதுவாறு இருக்க நீர்ப்பாசன அமைச்சர் இங்கே இருக்கிறார். நீர்ப்பாசன அமைச்சர் இருக்கிறார், அவருக்கு நான் சொல்ல வேண்டும். கடந்த வாரம் அக்கரைப்பட்டிலே வெள்ளங்களுக்கு காரணமாக இருந்த கல்வேயா திட்டத்தின் கீழ் அந்த வலதுகரை வாய்க்காலில் நிறைய அடைவுகளும் நிறைய தோண்ட வேண்டிய விடயங்களும் இருக்கின்ற சூழ்நிலையில் அதற்கு அரசாங்கம் 30 மில்லியன் பணத்தை ஒதுக்கீடு செய்திருக்கின்ற நிலையில் அதை தோண்டக்கூடாது என்றும் அந்த கலப்பை நிரப்புகின்ற குற்றச் செயலாளர்கள் அவர்களாக முனைந்து அதிகாரிகளையும் எடுத்து ஒரு பொறியியலாளரை 2 லட்சம் ரூபாய் பணத்தினை லஞ்சத்தை திணித்து அவரை கைது செய்திருக்கிறார்கள். இதுவும் நீதிமன்றத்திலே இருக்கிறது. அதாவது இப்படியான குற்றச் செயல்கள் நடைபெறுவதனால் நாம் நினைக்கின்றவாறு நாம் எப்படி உறுதிகளை
வழங்கினால்
கல்வர்களுக்கு தான் போய் சேருகிறது என்பதனால் நான் ஜனாதிபதி இடத்தில் நான் கேட்பது இவ்வாறான குற்றச் செயல்களை மக்கள் சொல்லுவதற்கு இடமில்லாமல் அலைகிறார்கள். இதற்கு ஒரு விசாரணை கமிஷனை போட்டு தாருங்கள் என்பதுதான் என்னுடைய இந்த கேள்வியை நான் உங்கள் முன் தெரிவிக்கின்றேன்.
ඉතාම නිවැරදිව කියනවා මූලික අයිතිවාසිකම් නඩුවක් සම්බන්ධයෙන් මාස දෙකක් ඇතුළත තමන්ගේ විනිශ්චය ලබා දිය යුතුයි කියලා අධිකරණතුමා මෙතන ඉන්නවා ඊටපස් අධිකරණතුමා මෙතන ඉන්නවා දැන් ගරු ජනාධිපතිතුමනි පළාත් පාලන ඡන්දය සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් නඩු කීපයක් පවරලා තියෙනවා අදට අවුරුද්දකුත් මාස 5ක් වෙනවා ඒක එක උදාහරණයක් විතරයි මම හිතන්නේ ඔබතුමා රාජ්‍ය නායකයා විදියට විධායකයේ ප්‍රධානියා විදියට එවැනි කාරණා සම්බන්ධයෙන් පමණයි කතා කරන්න එවැනි කාරණා සම්බන්ධයෙන් තමන්ගේ මතය ජනාධිපතිවරයා විදියට ප්‍රකාශපත් කිරීමේ වරදක්
නැහැ
පාර්ලිමේන්තුව මේ වෙනුවෙන් පාවිච්චි කිරීම සහ ඒ යම් අප්‍රකාශිත අරමුණක් වෙනුවෙන්
හරි
ඊළඟ අරමුණක් වෙනුවෙන් මේක යොදා ගැනීම මම මහජන නියෝජක විදියට අපි ප්‍රතික්ෂේප
කරනවා
ජනාධිපතිතුමනි
ජනාධිපතිතුමා
Honorable Speaker, Honorable Charita Herat had questioned why I should be in Parliament. Very clear in Article 32 that the President can come to Parliament and now once in 3 months. And now I have every power and privilege other than a vote. Earlier, some of the presidents even chaired the consultative committees. I have not chaired any of the consultative committees. මේ වගන්තිය අපි ඒ කාලේ තමයි 78 ඇතුල් කරේ මොකද ජනාධිපතිතුමන්න මෙතෙන්ට ඇවිල්ලා සහභාගී වෙන්න කියලා මේක ඊට පස්සේ ඇත්ත වශයෙන්ම මේ දකුණු අප්‍රිකාවෙත් අරගෙන දැන්ට රම්ෆෝසා ජනාධිපතිතුමෙම පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වෙන ඒක හොඳයි ඒ ගැන ප්‍රශ්නයක් නැහැ දෙවනුව තියෙන්නේ මේ ගැන මම එකක් කියන්න ඕනේ අපි මෙතන අපේ බලේ තියාගන්නවද නැද්ද ජනතාවට පරමාධිපත්‍යය තියෙන්නේ. ඒ පරමාධිපත්‍යය ඇත්ත වශයෙන්ම තියෙන්නේ ආයතන දෙකකට. පාර්ලිමේන්තුවටයි ජනාධිපතිටයි. මේ අවස්ථාවේදී ආයතන දෙකම එකතන ඉන්නේ. ඒකයි තීරණය. මේකෙන් ඇත්ත වශයෙන්ම අධිකරණයේ බලතල එන්නේ පාර්ලිමේන්තුව මාර්ගයෙන්. මේකනේ අපි 1971 ඡන්දෙන් තීරණය කරේ. 1967 දී ලියනගේ එරෙහි රජිනි නඩුවෙන් එතන කිව්වේ මේ බලතල තියෙන ශ්‍රේෂ්ඨ අධිකරණය. That the powers of the Supreme Court was where it had laid earlier. That it goes back to the Charter of Justice. ඒ කියන්නේ විශාල විවාදයක් ගියා. එක්සත් ජාතික පක්ෂ අපි කිව්වේ මේක 3-2කින් වෙනස් කරන්න පුළුවන් කියලා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 3-2කින් බෑ. මොකද 1833 මේ චාටර් ඔෆ් ජස්ටිස් රජිනේ වූ එකක් කියලා. ඒ නිසා තමයි කොහොමත් 70 තුනෙන් දෙකක් දුන්නා ඒ කණ්ඩායමට. ඒ ඔබතුමත් දන්නවා ඒ අනුව තමයි රැස් වෙලා අපි ඔක්කොම එකඟුණා හැම පක්ෂෙම මේ බලේ එන්නේ ව්‍යවස්ථාදායක සභාවෙන් හදෙන ව්‍යවස්ථාව. ඒ බලේ අරගත්තේ ජනතාවේ. ජනතාවේ පරමාධිපත්‍ය. ඒක අපි තාම වෙනස් කළා නැහැ. ඒත් 78 ව්‍යවස්ථාවේදී ජනතා පරමාධිපත්‍යයට අපි ජනමත විචාරණයක් ඇති කරා. ඉස්සෙල්ලා පාර්ලිමේන්තුවෙන් කරේ දැන් ජනමත විචාරණ ඉතින් මේ සභාවේ අයිතිවාසිකම්. මට උවමනා නැහැ මේකට අත ගහන්න. ඇත්ත වශයෙන්ම 78 අපි අධිකරණයේ නිදහස තවත් ශක්තිමත් කරා. ඒක ශක්තිමත් කළා මේ අවස්ථාවේදී අධිකරණයේ අරගන්නේ අධිකරණ බලතල නෙමෙයි. දැන් separate chapter on judiciary and judicial. ඒගොල්ල ගන්න පළවෙනි එකේ. මොකද මේ රටේ නීතිය සම්මත කරන්නේ අපි. ඊට පස්සේ කාටවත් ඒක ප්‍රශ්න කරන්න බෑ. ඒ නීතිය එතනින් ඉවරයි. එහෙනම් මෙතන තියෙන්නේ ඒක ඉස්සෙල්ලා උපදේශයක් දෙන්න නීතිය ව්‍යවස්ථා විරෝධය නැද්ද කියලා. මේ අපි දැම්ම ව්‍යවස්ථාදායක උසාවිය. අයි බැලුවා නිව්සීලන්තේ වගේ රටවල් වල ෆින්ලන්තේම පාර්ලිමේන්තුවේ තේරුම් කාරක සභාවක් තීන්දුව කරන්න මේක ව්‍යවස්ථාවට විරුද්ධද නැද්ද කියලා. පසුව 78 දී එක්සත් ජාතික පක්ෂ මමත් එතන ඊට අපිව නැහැ මේක වෙනම ව්‍යවස්ථාවක උසාවියක් වුමනා නැහැ නිකන් මුදල් නාස්ති කරන එකක් ශ්‍රේෂ්ඨාධිකරණය තවත් ශක්තිමත් කළා පාර්ලිමේන්තුව වෙනුවෙන් මේ බලය යොදවන්න. එච්චරයි මම කළා තියෙන්නේ. දැන් මෙතන තියෙන්නේ මේ ගැන කුමක්ද කරන්නේ? නෑ මෙතන there is no issue of gender. What I have done is take the national policy on gender. දැන් මේ ගැන කෑ ගහන්න වැඩන්නේ. මේක 2011 කරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමයි. ඉතින් මෙතුමා එකට විරුද්ධ නම් ඒ කාලේ විරුද්ධ වෙන්න තිබුණා. එතන ඉඳන් කීයක් කරාද? අන්තිමට අපිට කරන්නේ 20-23. හරි ඒක මේ ආණ්ඩුව යටතේ කරා. ඒකේ ප්‍රශ්නයක් නෑ. We haven't gone to recognize the transgender. There is a big issue. Whether there is a India and all, we recognize a third gender, not a transgender. So that also has not been resolved. The actually the goal 5 of sustainable development talks on men and women. But they say at the end, for getting basic services, everyone must be treated alike. Even transgender, we all agree. Whether it's health service or education or employment, you can't discriminate. But it's about women's rights. And that is what basically this document, the policy document, is also on that. If you read the policy document, which had been given out, we are very, very, very clear that this is all regarding the rights of women. There are very few references to gender. And those references mainly are in regard to equal treatment of health and other these things.
But otherwise, the whole the statement I have here, if you want, I can read it. The National Gender Equality and Women's Empowerment ensure adoption of policy, legislative and institutional framework, gender equality and women's empowerment. Gender equality for the purpose of women's the policy ensure D0 and enjoyment of human rights and fundamental women. On women, by women on equal footing. Then shall ensure recognition addressing all forms of discrimination against women. National gender equality women policy ensure equal and equitable access to party and decision making of women, and there we say gender minority. So this, I have my own views. I agree with him that trans women and all should not take part in sports, and this is a very sensitive issue. We can't go into it. We have not accepted mixed marriages, all those out. Marriages are governed by the ordinances. So if you have a judgment which says it's not, then what do you do? It is not like a normal judgment. So all this about women, if this was done, I had my reservations, but the Women's Caucus went into it. This is a final document agreed to by the Women's Caucus, so kindly speak to them. දැන් අපේ ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ ආරක්ෂා කරනකොට මේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ කියලා නැහැ මේකක් කරන්න පුළුවන් ඒක ලොකු ප්‍රශ්නයක් තියෙන්නේ I am not I we the government has not gone for same sex marriages or mixed distinct or anything we have only stuck to the decision so if a supreme court says this then if the supreme court removes all the safeguards for buddhism ඒගොල්ලෝ කියන මේ පොඩි එක වගන්තියකින් එක වගන්තියකින් මේ සියල්ලම අපිට වෙනස් කරන්න පුළුවන් කියලා මොකක්ද මේ වගන්තිය? What is the section you are talking? It's in every law in this country. හැම නීතියෙම තියෙන එකක්. මේක අනුව ඉවත් කරන්න බෑ. මේක හැම නී අපි දැන් මේක නෙමෙයි ආණ්ඩුව. මේක ඇත්ත වශයෙන්ම this act to prevail in case of inconsistency. Every act has that. Then let's talk about it. But I have asked for the select committee because I want to ensure that we don't go into this area. We stick to gender goal number 5. And certainly to ensure that this doesn't apply in case of Buddhism, we have enough protection under Article 9 and Article 12. What this bench, Supreme Court, Supreme Court is very clear in the cases. One bench has decided to go rogue. That's why I say they have eaten up all the judgments. It's a judicial cannibalism. There's a complete body of laws which is very, very clear on rights. And three judges eat it up. So what do you do for judicial cannibalism? If you can suggest some other way of listing it, I don't mind. If you want, we'll speak with the Chief Justice also and ask him what we do. But they have knocked his judgment also out. Which is the governing one? You can't go around like that. That is chalai mata kiyanna tiyenne. Devani karane gana man katha kare mataka tiya ganna one. Apita cabinet mallen teerna ganna ba usave teernayak dunnayan passe. Usave teernayak dunnanne. Api okkoma dannawa me avasthavedi sidune me gana viruddhatwe prakasha kara eka eka adahas prakasha kara wenath pakshawali. එක කොමිටියකින් තීරණයක් දුන්නා. හරි ඒ කොමිටිය වැරදි කියමුකෝ. කොහමද උසාවියට ගියා. උසාවිය එක තහවුරු කරා. ඊට පස්සේ ආණ්ඩුවකට බැනලා වැඩක් නැහැ නේ. එහෙනම් එතන උසාවිය වෙන තීන්දුවක් දුන්නා නම් මම මෙතෙන්ට ආවේ අතීතය ගැන කතා කරන්න නෙමෙයි. මට උවමනා නැහැ. මට ඕන නම් ඒ ගැන කියන්න පුළුවන්. රිෂාඩ් බදුදීන් මන්ත්‍රීතුමා අත්තඩංගු හිටියද කවුද කතා කරේ කියලා අපි ඒවට යන්නේ නැහැ මේ ඔක්කොම අමතක කරලා දාමු. අපිට ඇවිල්ලා කතා කළා මම කිව්වා අපි ඉදිරියට යන්න. ඉතින් මෙතන ඇවිල්ලා මේ විශේෂයෙන්ම මුජිබුර් රහමන් අමතයි මං ඇවිල්ලා තියෙන්නේ මේ ආණ්ඩුව ආරක්ෂා කරන්න කියලා. ඒ ආණ්ඩුව කරපුවා ඒ ආණ්ඩුව ඒ ගැන කතා කරයි. ඒත් මම මොනවද කියන්නේ ඒක වැරදි කියලා මෙයාට නඩු තීන්දුවක් තිබුණාම. ඉතින් මේ නඩු තීන්දුවනේ ඔයගොල්ලෝ ආරක්ෂා කරන්නේ. මේ නඩු තීන්දුවනේ ආරක්ෂා කරන්නේ. ඒක වැරදි ඉතින් මම මොනවා කියන්නේ මං වට කියන්න පුළුවන් ද මෙතුමාට මේක වැරදි කියලා
ප්‍රසන්න නැති රුත්රන්මට හයිබ්ලා කිය එමුතුමාගේ නඩු තීන්දුවන් අපි වැඩ කරනවා. ඉතින් අතීතය නැති කරන්න මෙතෙන්ට උවමනා නැහැ අන්තවාදයේ. මම මේ එමුතුමාට කියන්න. අන්තවාදයේ ගොඩෙන් ඔබතුමාව උස්සලා මම UMP එකට දැම්මේ. කරුණාකර අනික් වාගේ අන්තවාදයේ ඉන්නවා මම තාම UMP එකේ ඉන්නේ. කරුණාකර මේ
පිපිලේකනාදී පිළිගැනීම සභානායකතුමා සරුවග්‍රාමතුමා කරුණාකරලා නිසත් සභානායකතුමා න්‍යාය පත්‍රික ක්‍රියාත්මක කරන අග්‍රාමතුමා
මිගතින්
ඔව් මොකද මේ වික්‍රමතුම මන්තුමා කියන්නේ ඉරාණි වික්‍රමතුමා
අනාගතමනේ කතානායකතුමා බොහොම ස්තුතියි ජනාධිපතිතුමා ව්‍යවස්ථාව ආරක්ෂා කරන්නේ ඉන්න එක ගැන අපි හුඟක් සන්තෝෂයි හරිද මේ ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම පිළිබඳව නමුත් මෙහෙම මම ප්‍රකාශයක් කළ යුතුයි ඒක ඇවිල්ලා කතානායකතුමෙනි ඔබතුමාටත් සම්බන්ධයි අපි දන්නවා අද අධිකරණය තීන්දුව දීලා තියෙනවා අද තීන්දුව දීලා තියෙනවා මේ රටේ හිටපු ජනාධිපතිවරුන්ට විරුද්ධව ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරුද්ධව තීන්දුව දීලා තියෙනවා ජෝ බයිඩන්ගේ පුතාට විරුද්ධව තීන්දුව දීලා තියෙනවා මලේසියාවේ ඉන්දුනීසියාවේ හිටපු නායකවරු හිරේවල තියෙනවා අද වෙනස් වීමක් වෙලා තියෙනවා ඔබතුමා ව්‍යවස්ථාදායක සභාවේ සභාපති ඔබතුමා කරුණාකරලා දේශපාලන නායකන්ට විරුද්ධව තීන්දුව දීලා තියෙනවා කතානායකට විරුද්ධව තාම අධිකරණ තීන්දුව දීලා නැහැ අපි ඔබතුමාව ආරක්ෂා කරන්න ඉන්නේ පාර්ලිමේන්තුව ආරක්ෂා කරන්න ඉන්නේ ව්‍යවස්ථාදායක සභාවේ ජනාධිපතිතුමාත් මේක දැනගන්න ඕනේ උල්ලංඝනය කරන්න බෑ ව්‍යවස්ථාව පත්වීම්වලදී උල්ලංඝනය කළා මොකද පොලිස්පති පත්වීමේදී ඔබතුමා ලියුමනක් ලිව්ව අනවශ්‍ය ලියුමනක් ලිව්වේ අද එනවා ව්‍යවස්ථාදායක සභාවට නීතිපතිගේ කාලය ධූරේ දීර්ඝ කරන්න කියලා කතානායකතුමනි we must go for a rules based system නායකයන්ට ඕන විදිහට ක්‍රියා කරන්න තමයි මේ රට මෙතනට වැටලා තියෙන්නේ
නායක පත්‍රයට යමු
rules based system නිතර අද එන එක ගැන
කියන්නේ
අද එන එක ගැන කියන්නේ මේ අද එන එක ගැන ව්‍යවස්ථාදායක සභාවට අද එන එක ගැන කියන්නේ ඔබතුමා ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න ක්‍රියා කළ යුතුයි පුද්ගලයන්ගෙන් වැඩක් නැහැ පුද්ගලයන්ගෙන් වැඩක් නැහැ ඔබතුමාත් ආරක්ෂා වෙන්නේ එහෙමයි නැත්නම් මේක දිග දුර ගියොත් කතානායකතුමනි දවසක් එනවා කතානායකතුමාට විරුද්ධව නඩු තීන්දුව වෙනවා ඒක නිසා තමයි මේක මම මෙතන මත කරන්නේ අද ආරක්ෂා කළ යුතුයි කියන එක